नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। चित्ते चित्तानुपस्सी विहरति आतापि संप्रजानो सतिमा विनय्यलोके अभिज्ञादो मनस्सानन्ति। सदा पूजनीय वंदनीय महासंग्रत्न अवसराय श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगतुनी මේ පින්වත් හැම දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ තම තමන් විසින් ලැබපු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන ඉතාමත් වටිනා පින්කම් රාශියක් සිද්ධ කර ගැනීමට. ඒ තමයි මේ තුන් මාසයකට ඉහතදී මේ ශ්‍රද්ධා සම්පන්න පින්වතුන් විශේෂයෙන් එහාට රූපසිංහ මහත්මා, සීමසිංහ මහත්මා ඇතුළු ECB ආයතනයේ නිලධාරී මහත්තුරුනුත් අවට ගම්වාසී ප්‍රදේශවාසී සියලු දෙනාමත් බොහෝම ශ්‍රද්ධා සිතින් මේ ස්ථානයට ඇවිල්ලා මේ සේනාසනයේ වැඩඉන්න ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් ආරාධනා කළා. ස්වාමීන් වහන්ස මේ තුන් මාසේ ස්වාමීන් වහන්සලා මේ සෙනසුනේ වස්සමාදන් වෙන්ට අපිට හැකි පමණකින් අපි සිව්පසයෙන් අප උපස්ථාන කරන්නන් කියලා. ඒ කිව් ආකාරයටම පොරොන්දිච්ච ආකාරයටම මේ පින්වත් හැම දෙනාම තම තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් මහා සංඝරත්නයේ සුව දුක් සොයා බලමින් සේනාසන ගිලම්පස එවගේම දානය පිණ්ඩපාතය කියන මේ සිව්පසෙන් තුන් ප්‍රත්‍යයකින් උපස්ථාන කළා, උපකාර කළා. දැන් මේ සූදානම් වෙන්නේ ඒ පුරුන්දු ආකාරයට. හෙට දවසේදී ඒ චීවර වසාවාසික චීවර පූජාවත් පූජා කරමින් ලෝකයේ
අවශේෂ සාමාන්‍ය කුසලයකට යටකරන්ට බැරි නොහැකි අතිශයම බලවත් කුසලයන් අතරින් ගරුභවනීය කුසලයක් වූ කඨින මහා පින්කමකු සිද්ධ කරන්ට. ඒ හෙට සිද්ධ වෙන මහා පින්කමට සමගාමීව දැන් මේ මොහොතේදී මේ හැම දිනම සූදානම් වෙන්නේ ඒ පින්කමේ පළවෙනි අදියර හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. හැම දිනාටම දෙරෝ යහපත පිණිස සාංසාරික මුක්තිය පිණිස පවතින උලාරූත් උදාරූත් ආනිසංස ලැබෙන වටිනා කුසලයක් හැම දෙනාම දැන් මේ සිද්ධ කරගන්නට උත්සාහවත් වෙන්නේ. එනිසා හැම දෙනාටම මුලින්ම මතක් කරනවා තමන්ගේ සිත් නොයෙක් නොයෙක් අරමුණුවල දුවන්නට නොදී ඉතාමත්ම වමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. පින්වතුනි, නිලෝතුරා බුදුරජාණන් වහන්සේලා ඕන තරම් මේ ලෝක ධාතුවේ අතීතයේදී පහළ වුණා. අනිත් ආත්ම භාවයන් පැත්තකින් තැබේවා. ඒ බුද්ධ ශාසනවල අපිත් ඕනතරම් මිනිස්සු වෙලා ඉන්නත් ඇති. ඒත් ඒ එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ඒ සද්ධර්මය අවබෝධ කරන්ට හිත නොනබුබු නිසා ඒ ධර්මය අවබෝධ කරගන්ට උත්සාහවත් නොවුණු නිසා ඔබත් මාත් අපි හැම දෙනාම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසර තාම ඒ මේ අත දුවන සැරිසරණ ඇත්තු වෙලා මේ දුක්සහගත සසර අපි කාට හරි කවදාම හෝ දවසක නිමා කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ මේ සසර පැවැත්මට හේතු වෙන ඒ කෙලෙස් ධර්මයන් මොනවාද කියලා හඳුනාගෙන ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය සඳහා ප්‍රතිපදාවක් පිරීමෙන්මයි. ඒ වැරද්ද හඳුනාගෙන වැරද්ද අයින් කරන ප්‍රතිපදාව අපිට ලැබෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා අනුකම්පාවෙන් දේශනා කරන ඒ සද්ධර්මයේ තුලින්. ඒ නිසායි අපි තාමත් මුවමනාවෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ. මේ සද්ධර්මය ශ්‍රවණය නොකළ නිසා ඔබත් මමත් අති දීර්ඝ සංසාරේ ඒ මේ අත දිව්ව සැරිසරුවා නිකම්ම නෙමෙයි ඒ දුවන සැරිසරණ ජීවිතවලදී විඳ දුක් අනන්තය පරිමාණයි. නොපෙනෙන අතීතයේ පැත්තකින් තබන්ට නූපන්න අනාගත දුකත් පැත්තකින් තබන්ට තම තමන් තම තමන්ට නැඹුරු වෙලා ආවර්ජනා කළ සිහි කළ බලන්ට උපන්න දවසින්දම් මේ මොහොත වෙනකං කායිකව මානසිකව අපි හැම කෙනෙකු මොනතරං දුක් දුම්නස් විඳින්න ඇද්ද කියලා. පින්වතුනි, මේ මනුස්ස ලෝකේ කියන්නේ සුගතිය. මේ මනුස්ස ලෝකේ නැමති සුගතියක් වෙලත් මේ තරම් චිත්ත පීඩා කායික පීඩාවන් ඇති වෙනවා නම් දුගතියක පැවැත්ම කෙබඳු වෙන්නේද කියලා නුවණින් සිහි කරලා බලන්න. එහෙම සිහි කරලා බලනකොට අපේ ජීවිතවල ඇති දුක නුවණක් තියෙන කෙනෙකුට තේරෙනවා මෙන්න මෙච්චරයි කියලා තීරණය කරන්න බෑ කියලා. ඉතින් එබඳු දුක්සහගත මේ සසරෙන් අපි හැම කෙනාටම ඒකාන්තෙම මිදී ගන්න කුසල් සම්පත් ඇති, හේතු සම්පත් ඇති. එහෙම නොවුනේ නම් බුද්ධ උත්පාද කාලයක සද්ධර්මයේ තියෙන වටපිටාවක මනුස්සාත්මයක් ලබාගෙන ඉන්ද්‍රිය අංග විකල නොව හඟවා කියන අර්ථයක් තේරුම් ගන්නට පුළුවන් මෙබඳු වටපිටාවකින් උපදින්නේ නැහැ. මෙබඳු වටපිටාවක් ලබාගත් ධර්මතාවයෙන් කියනවා උත්සාහවත් වුණොත්, වීරියවන්ත වුණොත් මේ හැම කෙනෙකුටම සසර නිමා කරගන්න පුළුවන් කියලා. උත්සාහවත් වුණොත්, වීරියවන්ත වුණොත් සසර දුක ගෙවා ගන්න එක අපිට ඒ තරම් අපහසු නෑ කියලා කියන්ට පුළුවන් අතීත කතාවක් මම උගලන්ට පොඩ්ඩක් මතක් කරන්නම්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සැවැත් නුවර එක සිටු දෙමල්ලෙක් හිටියා. මේ දෙන්නට දරුවෙක් හම්බුණා, දියණියක්. දියණියගේ නම සෝනා. ඉතින් බොහොම ආදරෙන් හොරතලයට මේ දියණිය හැදුව ලොකු මහත් වුණා. සුදුසු වයසට පැමුණාට පස්සේ ඒ දෙමව්පිය සුදුසු කුලයකින් අවාහ විවාහ කටයුත්තක් කරලා දුන්නා. තමන් සතු සියලු ධනයත් මේ සෝනාවට පවර්ලා දුන්නා. ටික කලකින් ඒ දෙමව්පියෝ කලුරිය කළා. ජීවිතේ කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික ගෙවෙද්දී මේ සෝනාවත් අම්මා කෙනෙක් වුණා. කාලය ගෙවෙද්දී නිකන් නෙමේ දරුවෝ 22 අම්මා කෙනෙක් වුණා. ගොඩාක් දරුවෝ හිටපු නිසා මේ සෝනාවට නමක් පට බැඳුනා බහුපුත්තක සෝනා කියලා. බොහෝ පුත්තු ඇති සෝනා කියලා. ඉතින් මේ සෝනා දරුවන්ටත් ස්වාමියාටත් බොහෝම සෙනෙහවන්තයි, කාරුණිකයි. ආදරණීය මවක් හැටියට කෙරෙන්න තියෙන සියලු යුතුකම් දරුවන් කෙරෙහි සියති මොහොයලා බලලා කටයුතු කළා. ආදරණීය බිරිඳකින් කෙරෙන්න ඕන සියලු කටයුතු ස්වාමි පුරුෂයා ගැන හොයලා බලලා සියතින්ම කටයුතු කළා. මේ විදිහට කාලයක් ගෙවෙනකොට ඒ ස්වාමි පුරුෂයා කලුරිය කළා. සෝනාවගේ දරුවෝ ගොඩාක් ලොකු වුණාට පස්සේ මේ සෝනා කල්පනා කරනවා, මං සතු දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච මහ විශාල ධනයක් තියෙනවා. මේ ධනෙ මන් තියාගෙන පළක් නැහැ, මගේ දරුවන්ට සමසේ බෙදලා දෙන්නට ඕනේ. දරුවෝ කියන්නේ කවදාවත් දෙමව්පියන්ට නොසලකා ඉන්න අය නෙමෙයිනේ. මට තියාගන්න අවශ්‍ය නැහැ, මගේ දරුවෝ මං ගැන බලයිනේ කියන අදහසින් කිසිම කෙනෙකුට වෙනසක් නොකොට සමසිත ඇතුව ඒ දරුවෝ 22 තමන් සතු ධනෙ බෙදලා දුන්නා. බෙදලා දීලා තමන්ගේ වැඩිමහල් පුතා ළඟට ගියා මේ සෝනා ජීවත් වෙන්න. මුල් කාලෙදී ලොකු පුතාගේ බිරිඳ බොහෝම සෙනෙහසින් ආදරෙන් කරුණාවෙන් සැලකුවත් කාලයක් යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික වෙනස්කම් කරන බව තේරුණා. දරුවෝ ගොඩාක් ඉද්දි අපි ගාවට ඇවිල්ලා ඉන්නේ අපිට විතරක් වැඩිපුර දින්න හින්දා නෙමෙයිනේ, අනිත් අයටත් හැමෝටම එක වගේ නම් දුන්නේ තවත් දරුවෝ ඉන්නවනේ කියලා නොයෙක් විදි ඇනුම් පද කියන්ට ගත්තා. ඒකින් හිත කලකිරුණු සෝන මොකද කරන්නේ, දෙවෙනි පුතා ළඟට ගියා. දෙවෙනි පුතාගේ බිරිඳත් ටික කාලයක් යනකොට වෙනස්කම් කරනවා. මේ විදිහට එක 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 දරුවෝ ළඟට ගියා. දරුවෝ 20 ගාවටම ටික දවසක් සලකනවා. ඊට පස්සේ නොයෙක් විදිහේ වෙනස්කම් කරන්න පටන් ගත්තා. දරුවෝ 20 හැදුවත් දරුවෝ 20 පිහිටක් පිළිසරණකුත් නැති වෙච්ච මේ අහිංසක අම්මා තමන්ගේ ජීවිතය ජීවත් කරවන්න තිබුණු දේත් විශ්වාසවන්ත දරුවන්ට දීලා ඒ අතිනුත් රැකවරණයක් නැති වෙච්ච මේ අහිංසක අම්මා ඇඳුම් කෑලි දෙකකුත් බෑග් එකකට දමාගෙන ටින් කබලකුත් අතට අරගෙන පාරට බැස්සා. මහා සිටු පවුලක එකම සිටු දියණිය විලා උපන්න සෝනට ජීවිතේ දෛවය සරදම් කරමින් මහා පාරට බහින්න වුණා. අද කාලේ වාහන තිබුණට ඒ කාලවල වාහන තිබුණා නෑ. ගොඩක් දෙනෙ පයින් යන්න. පයින් යන අයට විඩා සංසිඳවා ගන්නට අම්බලන් තිබුණා. අනේ මේ සෝනාවගේ වැස්සට තෙමෙන්නේ නැතුව, අවුවට වේලෙන්නේ නැතුව, ඉන්ද හිසට හෙවන කැටියට හම්බුනේ මෙන්න මේ අම්බලම. ඉතින් මේ අම්බලමේ පැත්තකට වෙලා ඉන්නකොට දුර ගමන් යන මගෙන් කෑම කාලා පැත්තකට දාන කොළවල තියෙන ඉඳුල් තමයි මේ සෝනා ආහාරයට ගන්න. මේ විදිහට කාලය ගෙවෙනකොට මේ සෝනට තේරුණා මේ විදිහට හැමදාමත් ඉන්න පුළුවන් කමක් නැහැ. මට ජීවිතයේ රැකවරණයක් තියෙන තැනක් හොයාගන්නට ඕනේ, හදාගන්නට ඕනේ කියන සිතක් ඇති වුණා. ඇති වෙලා මං කාගාවට දූ පිහිටක් පිළිසරණක් හොයාගෙන යන්නේ කියලා කල්පනා කරනකොට ඒ ළඟම මෙහෙණවරණක් තියෙනවා. මෙහෙණින් වහන්සේලා ඉන්නවා, භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා. සෝනාවට මතක් වුණා මෙතෙන්ට ගියොත් මට රැකවරණයක් ලබා ගන්නට පුළුවන් වෙයි කියන සිතෙන් සෝනා එතෙන්ට ගියා. ගිහිල්ලා ඒ භික්ෂුණීන් වහන්සේලාට මතක් කරනවා, ආර්යාවනි මට යන්නෙන්න තැනකුත් නැහැ, කවුරුකුත් නැහැ. මටත් මහාන වෙන්න හිතෙනවා, මට මහාන වෙන්න බැයිද කියලා. එතකොට සෝනාවගේ වයස අවුරුදු 120ක්. ඒ වචනේ මතක් කරනකොට ආශ්‍රව ධර්මයන් ප්‍රහීන නොකොට නොකල, කෙලස් ධර්මයන් ප්‍රහීන නොකල පෘථග්ජන භික්ෂුණීන් වහන්සේලා සෝනාවට බැනලා යන්න කියනවා. වයසට යනකොට තමයි කාට සිල් මතක් වෙන්නේ. වයසට යනකොට සිල් රකින්න ඕනේ, ඉබේම සිල්. පුළුවන් කාලේ භ්‍රමචර්යාව හැසිරෙන්නේ නැතුව අන්තිම කාලෙදී ආවහම අපිටත් ගුණධර්මයක් පුරා ගන්න වෙන්නේ, ලෙඩුන්ට උපස්ථාන කරන්නයි වෙන්නේ. ඒ නිසා මෙහි ඉඳපා කැමති තැනකට යන්න කියලා නොයෙක් විදිය දුස්පරස් කිව්වා. තරුණ කාලේ පුළුවන් තරම් නටලා නටලා දැන් එනවා අපිට කරදර කරන්න කියලා එක එක්කෙනා එක එක හිත රිදෙන හිත පෑරෙන වචන කතා කළා. මුළු ලෝකයක්ම වෙනස්කම් කරනකොට ලෝකෙම වෙනස්කම් ලැබෙන සිතකට සෙනසීම දයාව කරුණාව ලැබෙන්න ඕනි තැනුලිනුත් හිත රිදී මෙනකොට ජීවිතයේ කිසියම් දෙයක් කර කියා ගන්න බැරි තත්ත්වයට මියාමපත් වුණා. හැබැයි මේ සෝනාවගේ අසරණකම දැක්ක එතන හිටපු වැඩිමහල්ම භික්ෂුණිය එතුමිය මේ සෝනා දිහා බලලා හරි දුක හිතුවා. දුක හිතුණා. අනිත් මෙහෙණිවරුන් භික්ෂුණීන් වහන්සේලා අකමැති වුණත් ඒ ලොකු මෑණියෝ මතක් කළා, ලොකු භික්ෂුණී මතක් කළා, සෝනාවනි මම ඔබ මහාන කරන්න. අනිත් අයට මතක් කළා මේ නිසා ඔබලට අපහසුතාවයකට මම පත් වෙන්න දෙන්නේ නැහැ, එමුණුත් මම මෑට උපස්ථාන කරන්න. මේ විදිහට සෝනාවට පිනක් තිබුණා අර කාරුණික මෑණියන්ගේ කරුණාව දිනා ගන්න. ඒ යටතේ මේ සෝනාව පැවිදි වුණා. දැන් සෝනා භික්ෂුණී ගුඩාක් වය වෘද්ධයි. හැබැයි එහෙම වුණාට මේ සෝනාවට හැමදාම ලැබුණ වෙනස්කම්, සමහර දවස්වලට මේ ශාසනයේ කොහොමත් ප්‍රතිපදාවක් තියෙනවා. වයසින් වැඩිමල් වුණාට පූජනීය තැන ලැබෙන්නේ බ්‍රහ්මචර්යාවෙන් වැඩිමල් තැනටයි. දානෙට ගියත් වැඩිහිටි භික්ෂුණීන් වහන්සේලා දන් පැන් වළඳලා අන්තිමට මෙවරනකොට සමහර විටක සෝනාවට දාන්නේ නැහැ. ඒත් කිසිම කෙනෙකුට කවදාවත් කියන්නේ නැහැ මට දාන්නේ නැති වුණා කියලා. ඔක්කොමල වළඳලා අවසන් වුණාම ඒ හැම තැනක්ම සුද්ධ පවිත්‍ර කරන්න හම්බ වෙන්නේ පඩික්කම් හෝදන්න සුද්ධ කරන්න හම්බ වෙන්නේ සෝනාවට. ඒත් කවදාවත් මෙයා බෑ කියන්නේ. එහෙම වැඩ කෙරුවත් මේ සෝනාවට දෙගින් දිගටම ලැබුණ වෙනස්කම් ඊයර පෘථග්ජන භික්ෂුණීන් වහන්සේලාගෙන්. ඒ කාලේ පුරුද්දක් තිබුණා දවස් 14න් 14ට ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මෙහෙණවරේ ඔක්කොමලා යනවා බණහඬ. හැබැයි මේ සෝනාවට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න කවදාවත් ඉඩ ලැබුණේ නැහැ, අවසර ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඇයට හැමදාම පැවරෙනවා වැඩිහිටි භික්ෂුණීන් වහන්සේලා ගියාම මෙහෙණවර සුද්ධ පවිත්‍ර කළා අතු ගාලා ඒ අයට උණු පැන් සිසිල් පැන් හදලා තියන්ට. එක්තරා දවසකුත් හැබැයි මෙහෙම වෙද්දී මේ සෝනා කල්පනා කරනවා ජීවිතේ මේතරම් දුක් දුම්නස් විඳින්න වෙන්නේ මේ සසරේ ඉන්න නිසානේ. විනාශකම් කරන්න තව කාට හරි පුළුවන්කම තියෙන්නේ මං සසරේ ඉන්න නිසානේ. සසරේ ඉන්න මගේම අඩුපාඩුව මිසක එන කාගේවත් වරදක් නෙමෙයි කියන එකයි මේ සෝන හැමදාම හිතුවේ. කිසිම කෙනෙකුට වෛර කළේ නැහැ. ඒක මේ සෝන කල්පනා කළා මට තියෙන එකම රැකවරණේ, එකම පිහිට ධර්මයේ. ඒ හින්දා කවුරු මොන දෙයක් කිව්වත් මගේ හිත එක දස්සමයකටවත් මම රිද්ද ගන්නේ නැහැ, පාර ගන්නේ නැහැ. මම ධර්මයෙන් බැහැරට මගේ හිත ගෙනියන්නේ නැහැ. මම අද ඉඳලා වීර්යෙන් මොන දෙයක් කෙරුවත් කායගත සතිය වඩනවා කියලා අදිෂ්ඨාන කරගත්තා. අදිෂ්ඨාන කරගෙන මිදුලතු ගෑවත්, ගේයතු ගෑවත්, පැන් ටිකක් උණු කෙරුවත්, මල් නෙළුවත් මේ හැම වෙලාවකම කය කෙරෙහි යොමු වෙච්ච වෙන මුකුත් කමටහනක් කෙරුවේ නැහැ, වැඩුවේ නැහැ. මේ ආධ්‍යාත්මික ශරීරයේ කේසාලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේසා තච්ච පංචකය අනුලෝම ප්‍රතිලෝමව මෙනෙහි කරමින් මේ ශරීරයේ අසුභ කර්මස්ථානේම මෙනෙහි කරමින් හැම වැඩක්ම කරන්න ගත්තා. මේ කාලෙදී එක දවසක් ඔක්කොමලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ජේතවනාරාමයට යද්දි එදත් පුරුදු විදිහටම සෝනාවට කතා කරලා කියනවා, අපි එනකොට හවස් වෙනවා, හවසට පැම් පහසු වෙන්න බෑ, ඇල් වතුර සීතලයි, ඒ නිසා අපිට පැම් පහසු වෙන්න උණු වතුර උණු කරලා තියන්න කියලා සෝනාවට අණ කරලා වැඩ කීපයකුත් පවර්ලා ඔක්කොමල ගියා මෙහෙණවරට ජේතවනාරාමයට බණ අහන්න. වෙනද විදිහටම සෝනාව හිතේ අහිතව සිතුවිලි මාත්‍රයක්වත් උපදවන්නේ නැතුව කය කෙරෙහි යොමු වෙච්ච සිහියෙන්ම නැගිටලා වතුර ලිපේ තියන්න කුස්සියට ගියා. වතුර කේතලේ වතුර මුට්ටිය කල් දේරම ලිප උඩින් තියලා ලිපට ගින්දර දාන්න හැදුවා විතරයි බොහෝ දවසක් පරිභාවිත චිත්තය නිසා වඩන ලද සිත නිසා එකපාට සෝනාවගේ සිතේ නීවරණ ධර්ම දුර වෙලා හිත සමාධි වුණා. සමාධි වෙනකොටම මේ සෝනාවගේ හිත සමාධි වෙච්ච බව දැක්කා චේතවනාරාමේ ඉඳලා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මනෝමය කයින් පෙනී හිටලා සෝනාවට ගාථාවක් දේශනා කළ. ඒකේ අර්ථය ප්‍රකාශ කරනවා. යෝචේ වසසතං ජීවේ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්මමුත්තමං කියලා. යම් කෙනෙක් මේ සද්ධර්මය අවබෝධ කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ හිස් ජීවිතයක්. යම් කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියන අර්ථය කුළු ගන්නවලා කැටි කළා. දුක්ඛ සමුද මාර්ග නිරෝධ කියන චතුරාර්ය සත්‍ය හරහා පටිච්චසමුප්පාදේ දේශනා කරනකොට මේ සෝනාව සිව් පිළිසිම් ව්‍යාපත්ව රහත් වුණා. රහත් වෙලා ඇවිල්ලා කල්පනා කරනවා, මම මෙබඳු ගුණ විශේෂණයකට පත් වුණා කියලා දන්නේ නැතුව මේ ආර්යාවන් අපව මහා අකුසල් සිද්ධ කර ගන්න පුළුවන්. නමුත් මම මෙබඳු ගුණ විශේෂණයක් ලැබුව බව ප්‍රකාශ කරන්න කැමතිත් නැහැ. ඒත් අනිත් අයට අනුකම්පාවෙන්ම මේක මම හඟවන්නට උනේ කියන අදහස් ඇතුව සෝනාව පැත්තකට වෙලා හිටියා. ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා භික්ෂුණීන් වහන්සේලා ඇවිල්ලා ඈත තියාම සෝනාවනි අපිට උණුවතුර උණු කෙරුවද කියලා කතා කරගෙන ඇවිල්ලා කුස්සියට ගිහිල්ලා බලනකොට ඉන්න භික්ෂුන් වහන්සේට තරහක් ගියා. උණුවතුර තියා ලිපවත් පත්තු කරගන්න බැරි වෙලා නෙමෙයි කියලා සැර පරුස වචනයෙන් බයිනකොට සෝනාව කියනවා, ආර්යාවනි ගින්දර පළක් නැහැ, ඔබතුමීලට අවශ්‍ය උණුවතුරනේ, ලිපේ ගින්දර අවශ්‍ය නැහැ, ඕනේ උණුවතුරනේ, උණුවතුර අරගෙන පෙන් පහසු වෙන්න. ලිපේ ගින්දර බින්දුවක්වත් නැහැ, හැබැයි වතුර හැලිය හොඳටම පැහැෙනවා. උණුවතුර අරගෙන පෙන් පහසු වෙනවා මුණු වෙහෙරවරම උණුවතුර හිඳෙන්නේ. ඒ වෙලාවේදී ඔක්කොමලා බය තැති ගැනීමටපත් වෙලා වැඩිමල් වුණත් අර පුතජ්ජනාය ඔක්කොම අනේ ආර්යාවනි අපිට සමාවෙන්න ඔබතුමියගේ ගුණ අපිට තේරුම් ගන්න බැරි වුණා කියලා ඔක්කොටකෙන් වැඳ වැටුණා. වැඩිහිටිය අයත් අඩුපාඩු වුණා නම් කමාවෙන්න කියලා සමාව ගත්තා. සෝනාව එදත් මධ්‍යස්ථ සිතින්ම ඒ සෝනා තිරණිය අනිත් අයට අනුකම්පාවෙන් ශාසන අනුග්‍රහයෙන් අනුශාසනා කළා. මේ කාරණාවම මුල් කරගෙන පහු කාලෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මගේ ශාසනේ ආරාධ්‍ය විරිය ඇති භික්ෂූන් අතර මේ සෝනාව අග්‍රයි කියලා. වෙන මොකුත් නෙමේ, වයස අවුරුදු 120කුත් ගිහිල්ලා මුළු ලෝකයක්ම වෙනස්කම් කරද්දි හිත රිද්දද්දි ඒ හැම දෙයක්ම මැඩගෙන මැඩලගෙන සස්සර ගෙවා ගන්න තරම් වීරියවන්ත වෙච්ච නිසා, එබඳු වයවෘද්ධ උත්තමාවියන්ටත් පින තිබුණු නිසා වීරියේ බලෙන් සසර ගෙවා ගන්න පුළුවන් වුණා නම් අද දවසේදී වීරිය කළොත් ඔබටත් මටත් මේ මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි නෑ, පුළුවන්මයි. එදා ඒ සෝනාවටත් නිවන් දකින්න හේතු සම්පත් තියෙනවා කියලා පැත්තකට වෙලා හිටියානම් නිවන් දකින්නේ නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම වීරිය කළ නිසාමයි එතුමිය සසරෙන් මිදුනේ. බොහෝ දේ නෙමෙයි යෝනේ, බොහෝ ගැඹුර නෙමෙයි යෝනේ, කැපකිරීම යෝනේ. ඒ නිසා එබඳු උත්සාහයක් වීරියක් තිබුණොත් අපිට සසරෙන් මිදී ගන්න පුළුවන්. ඒ සඳහා හැමදෙනාම උත්සාහවත් වෙන්න කියනක මතක් කරමින් මම මාතෘකා කළ සතිපට්ඨානෙට අදාළ දහම් කරුණු ටිකක් මම මෙතෙන්ට කියලා දෙනවා. සමහර විට ටිකක් වෙලා යන්නත් පුළුවන්. ඒ වගේම මෙතන ඉඳලා කියලා දෙන ටික ටිකක් ගැඹුරුයි. මේ දුක්සහගත සසර ගෙවා ගන්න අනේ අපිට මේ අවස්ථාවක් වේවා කියන සිත් ඇතුව ඉතාමත්ම ඕනකමින් අහන්න කියලා මම මේ හැමෝටම මතක් කරනවා. පින්වතුනි, මම මාතෘකා වශයෙන් තැබුවේ බුදුරජාණන් වහන්සේ මගධ ජනපදයේ වැඩ වසන කාලේ කුරුරට වාසීන් වෙනුවෙන් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාව, සිතානුව බලන හැටි. මම ඔයිට ඉස්සල දේශනාවල කායානුපස්සනාව කායානුව බලන හැටිත්, වේදනානුපස්සනාව වේදනාවනුව බලන හැටිත් පෙන්වුවා. අද මම විස්තර කරන්නේ චිත්තානුපස්සනාව. හැබැයි තව කරුණක් මතක් කරන්න තියෙනවා, පොඩ්ඩක් වෙලා යයි. මේක අතිශයම වටිනව වැදගත්. මේ මහා සතිපට්ඨාන සූත්‍රය සත්‍යයන් අතරින් ගත්තාම මාර්ග සත්‍යයට අයිති සූත්‍ර දේශනාවක්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවටයි අයිති. ඒ කියන්නේ දුක දැකලා, දුක ඇතිවීම දැකලා, දුක නැතිවීම දැකපු කෙනෙක් විසින් ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් කළ යුතු වැඩපිළිවෙල කියලා තේරුමක් නැහැ. සාක්ෂාත් කටයුතු නිරෝධය කියන්නේ මොකද්ද කියනක පෙන්වන්න නැතු. සාක්ෂාත් කටයුතු නිරෝධය පෙන්වන්න විදිහක් නැහැ. දුක ඇතිවෙච්ච හේතුව පෙන්වන්න නැතු. දුක ඇති වෙන හේතුව පෙන්වන්න විදිහක් නැහැ. දුක කියන එක පෙන්වන්න නැතු. ඉතින් ඒ නිසා මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේ දුක්සහගත සසර අවසන්. ඒක අමාරු නෑ, අපහසු නෑ නුවණක් තියෙන කෙනෙකුට. මේ සතර සතිපට්ඨානේ වඩන්ට ඕනේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය ඇති කෙනා. එතකොට තව පැත්තකින් ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ 5:1 බාහ්‍ය සූත්‍රයේ භික්ඛු සූත්‍රයේ වගේ සූත්‍රවල පෙන්වන සතිපට්ඨාන භාවනාව කරන්න සුදුසු කෙනා කවුද කියලා. දිට්ඨිය ඍජු කරගෙන සීලේක පිහිටලා, ඍජූ දිට්ඨියක් ඇතුව සීලේක පිහිටි කෙනා සුදුසුයි සතිපට්ඨාන භාවනාව කරන්න. ඍජූ දිට්ඨියක් ඇති. මොකද්ද ඍජූ දිට්ඨිය? ඍජු දිට්ඨිය කියලා කියන්නේ දර්ශන සම්පත්තියෙන් යුක්ත කෙනෙක්. කෙනාට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ කෙලෙස් ටික දුරු වෙන්නේ දර්ශනයකින්. ඒ කෙලෙස් ටික කිසිම කලක කවම දාවත් කෙනෙකුට දර්ශනයකින් තොරව අයින් කරන්න පුළුවන් කමක් නැහැ. දර්ශනය කිම්ම ඒ කෙලෙස්සිය ඇති වෙනවා කියන එක ධර්මතාවයක්. මේ නැති වෙනවා කියන එක ධර්මතාවයක්. ඒකටත් හේතුවක් තියෙයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනකොට අපි චුට්ටක්වත් පොතපතට විතරක් සීමා වෙන්න ඕනේ නැහැ. න්‍යායකට සීමා වෙන්න ඕනේ නැහැ. අපි වර්තමාන විද්‍යමාන අපේ ජීවිතයෙන්ම අපි දහම හොයාගමු. මේ ඔක්කොටම තේරෙනවා නේද මේ මම ඉන්නවා කියලා? මම පුද්ගලයෙක් කියලා තේරෙනවා. මම කියන්නේ කෙනා කෙනා තමව තේරුම් ගන්න. තමන්ට තමන් සත්වයෙක් කියලා තේරෙනවා. තමන් පුද්ගලයෙක් කියලා තේරෙනවා. තමන් තව කෙනෙක් සත්වයෙක් පුද්ගලයෙක් බව තේරෙනවා. තව සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියලා තේරෙනවා. එතකොට මේ ඉන්න තමන්, මේ ඉන්න මම, මේ ඉන්න පුද්ගලයා කොහේ ඉඳන්ද ආවේ, කොහාටද යන්නේ කියන අදහසක් ඇති වෙනව නම් નિરાයාසයෙන්ම ඇති වෙන්නේ. ඇයි මේ කෙනෙක් ඉන්නවා පේනවා. මේ මම ඉන්නවා කියලා තමන්ට තේරෙනවා. තමන් ඉන්නවා කියලා. තමන් සත්වෙක් කියලා තේරෙනවා. තමන් පුද්ගලයෙක් කියලා තේරෙනවා. ඉතින් ඒ ඉන්න පුද්ගලයා එක්ක රූපෙ වෙන්න ඕනේ. එක්ක වේදනාව විඳින එකේ වෙන්න ඕනේ. එක්ක සංඥාව හඳුනන එක වෙන්න ඕනේ. එක්ක සංකාරය හිතන එක වෙන්න ඕනේ. එක්ක විඥානය වෙන්න ඕනේ. ඔය ටිකේ වෙන්න ඇති කියන අදහසින් තමයි සක්කාය දිට්ඨියට අහුවෙන්නේ. එහෙම නැත්නම් ඒ ඉන්න මම පෙර කොහේ හරි ඉඳ ඇති. හිටියනම් කොහේ ඉඳ ඇද්ද, කොහොම ඉඳ ඇද්ද, මොන මොන විදියට ඉඳ ඇද්ද කියන අදහස එනවාමයි. ඉතින් ඒ ඉන්න මම මැරිලා කොහේ ආයිද, යනවනම් කොහේ ආයිද, කොහොම කොහාට යයිද කියලා සාධාරණ සැකයක් එනවාමයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි, ඔබ තුලත් මා තුලත් විද්ධිමාන මේ ගතිය. එහෙම පෙර අපර දිකට සැකයක් ආවෙත් දැන් රූප වේදනා සංඤ්ඤා සංකාර කියන ටික සත්වයේ පුද්ගලයක ආත්මයක් ඇටිය දකින සක්කාය දිට්ඨියට අහුුනෙත් වෙන මොකුත් ඉඳ නෙමෙයි. මේ තමන්ව පෙනෙනවා, මම ඉන්නවා කියලා තේරෙනවා, මම සත්වයේ කියලා තේරෙනවා. හැබැයි මේ ඉන්න කෙනා හැදුනේ කොහොමද කියන එක දන්නේ නැහැ. ඒ හින්දායි මේ ප්‍රශ්න ටික. තමන්ට තමන්ව පේනවා, තමනුත් ඉන්නවා, සත්වයක් තමන් තේරෙනවා. හැබැයි මේක ඇති උනේ කොහොමද කියලා එයා දන්නේ නැත්තම් මේ මාව, මේ සත්වයව, මේ පුද්ගලයා හටගත්ත හැටි දන්නේ නැත්තම් નિરાයාසයෙන්මයි මේ ඉන්න පුද්ගලයා කොහේ හරි ඉඳන් එන්න ඇති, කොහාට හරි යයි කියන ප්‍රශ්නයක් ඇති වෙනව නම් ඇති වෙන්නේ. ඒ වගේම සක්කාය දිට්ඨිය රූපේ හෝ එනම් මම, වේදනාව මම, සංඥා සංකාර විඥාන මම හෝ, ඒව ඇසුරු කරගෙන මම හෝ වෙන්න ඇති කියන දෘෂ්ටි ඇති වෙන්නේ નિરાයාසයෙන්මයි. ඔනෝකයි ওই දර්ශනේ නැති වුනහම තියෙන ප්‍රශ්නේ. ඔක ගෙවෙන්නේ දර්ශනයකින්. ඒ දර්ශනයට කලින් මට ටිකක් වෙලා යයි, හැබැයි හොඳට අහගෙන ඉන්න. මේ දීර්ඝ සංසාරට සාපේක්ෂව මේක කාලයක් දීර්ඝ කාලයක් නෙමෙයි. එච්චර අපි දුක් විඳලා තියි. මං වෙනුවෙන් නෙමෙයි, ඕගොල්ලෝ වෙනුවෙන්මයි ඉන්න කියන්නේ. හොඳට අහන්න, ඔගලගේ ජීවිතයට අතිශය යහපතක් වෙයි. මේ ටික පැහැදිලි කරලා දෙන්න ඉස්සෙල්ලා මං පොඩි උපමාවක් කියනවා. මේ උපමාවේ හොඳට දක්ෂයෙක් වෙන්න ඉස්සර වෙලා, හොඳට දක්ෂයෙක් වෙන්න. මේ ලෝකේ තියෙන සුවඳවත් මල් දාස් මලක් හරි නාමලක් හරි ගන්න, මල ගත්තොත් හරි සුවඳයි. සුවඳවත් මල් නැහැ කියලා කිව්වොත් බොරුවක්. සුවඳවත් මල් තියෙයි. දැන් අපි මේක හොයමු පොඩ්ඩක්. මල සුවඳයි, හැබැයි සුවඳ අයිති මලේ කොතෙන්ටද කියලා අපි හෙව්වොත් එක පෙත්තක් ගලවලා ගන්නවා. මේ වගේ පෙත්තෙන් පෙත්ත පෙත්තෙන් පෙත්ත ගත්තොත් මේ පෙති වලට අයිතිද සුවඳ? නැහැ. ඊට පස්සේ රේණු වලට අයිතිද සුවඳ නැහැ. පෙති රේණුයි තියෙන කෙමියට අයිතිද සුවඳ නැහැ. එහෙනම් නැට්ටට ඒත් නැහැ. එහෙනම් ගහට නැහැ. මල් ගහක් හැදුනා, ගහේ නැට්ටක් හැදුනා, නැට්ටේ කෙමියක් හැදුනා, කෙමියේ මල් පෙති රේණුයි හැදෙනකොටම ඒ නිසාම හටගත්ත සුවඳ ඒ ටිකම අල්ල ගන්නවා. කෙමියයි පෙති රේණුයි ටික පිරෙනකොට හැදෙනකොටම මල මලෙන් සුවඳ හමනවා. හමන සුවඳ ඒ සුවඳ ඇති කරපු මල් පෙති රේණු කෙමිය කියන ටිකම අල්ලගත්තේ නැත්නම් සුවඳ ඇති මලක් හම්බ වෙන්නේ නැහැ. අපිට සුවඳවත්ම මලක්ම හම්බ වෙනවා. හැබැයි සුවඳ ඇති මලට සුවඳ කොහෙන්ද ගෙනාවේ? ඒ මලෙන්මයි. ඒ මලෙන්ම හටගත්ත සුවඳ ඒ මලම අල්ලගෙන පවතිනවා. හැබැයි මලේ එක රේණුවක්වත් පෙත්තක්වත් කෙමියවත් නැට්ටවත් නෙවෙයි. හරි අමුතු අද්භූත ආශ්චර්ම සිද්ධිය. එහෙමතියි. මල නිසා හටගත් සුවඳ ඒ මලම අල්ලගත්තාම සුවඳ කොහෙද කොහෙන්ද හටගත්තේ කොහෙද පිහිටියේ කියලා ඇහුවොත් කියන්න වෙයි අපිට රේණු පෙති කෙමිය නැට්ට ගහ ඔය ටික නිසා. ගහ කොහෙන්ද කියලා ඇහුවොත් අපිට යන්න වෙනවා එහා පැත්තට. ඒට ඉස්සෙල්ලා ගහක ඇටයකින් යන්න වෙනවා එහා පැත්තට. ඒට ඉස්සෙල්ලා ගහක ඇටයකින් තමයි මේ ගහ හැදුනේ. ඒ ගහේ හැදුනා අත්තක්. අත්තේ හැදුනා නැට්ටක්. නැට්ටේ හැදුනා මල්කේමියා. ඒකේ තමයි මේ පෙති රේණු ටික තියෙන්නේ. පිරෙනකොටම සුවඳ එනවා කියන එකට මුකුත් කරන්න ඕනේ නැහැ. කවුරුත් ගේන්න ඕනේ ධර්මතාවය. හොඳට බලන්න මේ මලට සුවඳ එහා පැත්තේ මලෙන් ආවද කියලා. මේ මලේ සුවඳ එහා පැත්තේ මලෙන් ගත්තද? එහා පැත්තේ මලෙන් සුවඳ ටිකක් කර මේකට ආවද? නැහැ. එහෙම නොපැමිණ නොගෙනම හැබැයි පටිච්චසම්පදයක් වුණා. ඒ මල හේතුන ඇටයක් හදන්න, ඇටේ හේතුන ගහක් හදන්න, ගහ නැට්ටක් හැදුවා, ඒකේ කෙමියක් හැදුනා, මල් පෙති හැදුනා, සුවඳ ආවා. ඒ සුවඳ හදපු ටික මල්ල ගත්තාම සුවඳවත් මලක්. හොඳට මතක තබා ගන්න මේ මලේ සුවඳ තියෙන්නේ මල් පෙති, රේණු, කෙමිය ওই ටික තියෙනකම් විතරයි. පෙති හැලෙනකොට, රේණු හැලෙනකොට, කෙමිය ගැලවිලා වැටෙනකොට එක්කම සුවඳක් නැති වෙනවා. හැබැයි මලත් එක්කම සුවඳ පවතිනවා. සුවඳත් එක්ක මල පවතිද්දී ඔය මලේ ඇට මුහු කරනවා. මලේ පෙති රේණු නටුව හැලෙනකොට සුවඳත් ඒකම අවසන් වෙනවා. හැබැයි ඒ මලේ මෝරපු තව ඇටයක් ආයෙත් තව ගහක් හදනවා. ඒ ගහෙත් අත්තක් හැදෙයි, නැට්ටක් හැදෙයි, කෙමිය හැදෙයි, පෙති රේණුනකොට ඒකත් අර විදිහම සුවඳවත් වෙයි. දැන් මේ මලේ සුවඳ දශමයක්වත් එහා මලට ගියාද? හැමදාම අතීතයේදීත් සුවඳවත් මල් ලෝකේ තිබුණා. දැනුත් සුවඳවත් මල් තියෙනවා. අනාගතයටත් මේ ලෝකේ ගොඩාක් සුවඳති මල් පිපෙයි. කිසිම දවසක අතීත මලක සුවඳ වර්තමාන මලට ගෙනාවේ නැහැ. වර්තමාන මලේ සුවඳ අනාගත මලට යන්නේ. හැමදාම ඒ මල් ටික ඇසුරු කරගෙන පවතින සුවඳ, ඒ පෙති රේණු ටිකත් එක්කම සුවඳ අවසන් වෙනවා. හැබැයි ඒ මලෙන් හෙදුණු ඇටයක් තමයි පැලවෙන්නේ. සුවඳි ගනුදෙනුවක් නැහැ. සුවඳ යන්නේ. ඔබට ගැඹුරු පටිච්ච සම්පාද ධර්මයක් කියලා දෙන්න මම ගත්ත සරල උපමාවක්. මලක තියෙන සුවඳට මම අද දවසේදී උපමා කරන්න ඔබේ ජීවිතය. මේ මම කියන කම, මේ සත්වයා කියන හැඟීම, මේ පුද්ගලයා කියන හැඟීම, මම කියන හැඟීම ඔබ ගාව අද තියෙන, ඔබට හිතෙනවනේ මේ මම කියලා, මේ පුද්ගලයෙක් කියලා, මේ සත්වයෙක් කියලා කියන හැඟීම. ඔය හැඟීම කොහෙද උපන්නේ? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජිතෙත් නිවිසමන නිවිසති. මේ මම පුද්ගලයා සත්වයා කියන මේ හැඟීම ඉපදුනේ පුරාණ කර්මයට හටගත්ත විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්මතා පහ නිසාම හටගෙන ඒ ධර්මතා පහම ඇසුරු කරන තණ්හාවටයි. මලේ පෙති රේණු කෙමිය නැට්ට ගහ වගේ උපමා කළේ මම පුරාණ කර්මයට හටගත් විඥාන අපසලාතන පස්ස වේදනා කියන ධර්මතා පහ, මේ විපාක ස්කන්ධ පහ හැදෙනකොටම පස්සපච්චය වේදනා කියන ධර්මතාවය උපදිනකොටම ඒක රස විඳ ගැනීම අනුව බලන පුද්ගලයා නිර්මාණය වෙලා ඒ පුද්ගලයා ඒ ටිකම අල්ලගන්නවා කියන එක ධර්මතාවයක්. කිසිම වෙලාවක මලේ සුවඳ කොහෙන්වත් ආවේ නැහැ. අර ටික නිසා මහටගෙන ඒ ටිකම අල්ලගත්තා වගේ පුරාණ කර්මයට හටගත් විපාක ස්කන්ධ ටිකේ මම මේ රළු වශයෙන් දල වශයෙන් කියන එකකින් එකමට විස්තර කළ හැකි. ඒ මුනුත් එළි වෙනකම් බණ අහන්න වේ. අද දල ටිකක් කියන්නම්. පස්සේ මම කාලෙකදී එකින් එක තෝරලා දෙන්නම්. මේ විපාක ස්කන්ධ ටික ප්‍රතිසන්දි විඥානයේ හේතු වුණා. කය නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වෙන්න විඥානයේ නාම රූප වෙනවා. ඒක හේතුණා ඇහැ කන දිවනාසී ශරීරික ආයතන ටික හැදෙන්න. ආයතන ටික හේතුණා රූප ශබ්ද ගන්ධ කියන බාහිර අරමුණු ස්පර්ශ වෙන්න. ස්පර්ශ වෙච්ච එක හේතුණා සැප හෝ දුක් හෝ කියන වේදනාවක් එන්න. අන්නේ වේදනාව ඇති වෙනවත් එක්කම වේදනාවේ රස විඳ ගැනීම අනුව බලන පුද්ගල භාවය, රස විඳ ගැනීම අනුව බලන කමම පුද්ගල භාවය නිර්මාණය මෙහිවීම. ඒක ධර්මතාවයක්. අරතික සම්පූර්ණනකට සුවඳ කවුරුවත් ගෙනාවෙවත් දෙයියෙක් මෙවුවත් නැතු උපදිනවා කියනක ධර්මතාවයක් වගේ රස විඳ ගැනීම අනුව බලන තණ්හාව පුද්ගල භාවයේ තියෙන තණ්හාවේ ඒ ටික නිසාම ඇති වෙලා ඒ ටිකම අල්ල ගන්නවා. දැන් මේ ස්කන්ධ ටික නිසාම හටගත් පුද්ගල භව ස්කන්ධ ටිකම අල්ල ගත්තාම රූපේද මම කියලා බැලුවොත් නෑ. අර සුවඳ මල් පෙත්තද කෙමියද රේණුද කියලා එකින් එක බැලුවොත් එකකවත් නෑ සුවඳ. හැබැයි ඒ ටික නිසාම හටගෙන ඒ ටිකම අල්ල ගත්තා වගේ මම කියන කම සත්වයා කියන කම රූපේද වේදනාවද සංඥාවද සංකාරද විඥානේද නෑ එකක්වත්. හැබැයි ඒ ටික නිසාම හටගත් පුද්ගල භව ඒ ටිකම අල්ල ගත්තාම හැමදාම ආත්ම භාවයක් තියි, හැමදාම සුවඳවත් මලක් තියනවා වගේ හැමදාම පුද්ගලයෙක් ඉඳි. මේ පුද්ගලයා සත්වයාට හේතුව මොකද්ද? වේදනාවේ රස විඳ ගැනීම අනුව බලන තණ්හාව. වේදනාවට හේතු ස්පර්ශය, ස්පර්ශයට හේතුව ආයතන, ආයතන හේතුව නාම රූප, නාම රූප විඥාන, විඥානෙට හේතුව අනිත් පැත්තේ ගහට යන්න වෙනවා. මේ ගහට හේතුව මොකද්ද? අනිත් පැත්තේ ගහේ යටේකින් වගේ පෙර ජීවිතයේ කර්මයකින්, පෙර ජීවිතයේ කර්මය නිසායි ප්‍රතිසන්දිසිත, ඒ නිසායි නාම රූපය, ඒ නිසායි ආයතන, ඒ නිසායි ස්පර්ශය, ඒ නිසායි වේදනාව ඇති වෙනකොටම තණ්හාව ඉපදිලා පුද්ගල භාවය ඇති වෙනවා. දැන් මේ ස්කන්ධ ටික තියෙන තාක් පුද්ගලයා ඉන්නවා. මල් පෙති රේණු කෙමිය ඇති තාක් සුවඳ තියෙනවා වගේ යම් කලක පෙති රේණු කෙමිය හැලෙන දවසටයි සුවඳ ඉවර වෙන්නේ. ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික පහවතින තාක් මම ඉන්නවා, මේ පුද්ගලයා ඉන්නවා, සත්වයා ඉන්නවා. මේ ටික නැති වෙන දවසට පුද්ගලයක් නැහැ. හැබැයි මෙහෙම වෙද්දී සුවඳ පෙතිටේණු ටික නිසා උපන්න සුවඳ ඒකම ඇසුරු කරගෙන පවතිද්දී මල මුහු කරලා ඇට මෝරනවා වගේ මේ ස්කන්ධ ටික නිසාම හටගත්ත මම ස්කන්ධ ටිකම ඇසුරු වෙනකොට ජීවත් වෙනකොට කර්ම රැස් වෙනවා. පුද්ගලයා පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිජ්ජාභි සංකාර රැස් කර ගන්නවා. ස්කන්ධ ටික ඉවර වෙනකොට පෙති හැලෙනකොට සුවඳත් ඉවරයි වගේ ස්කන්ධ ටික ඉවර වෙනකොට මේ මමත් ඉවරයි, මේ සත්‍යයත් ඉවරයි, පුද්ගල භාවයත් ඉවරයි. හැබැයි මෙතන කරපු මේ කර්මය හේතු වෙන නැවතත් ප්‍රතිසන්දි විඥානයක් ඇති වෙන්න ආයත් නාම රූප වෙලා ආයතන ඇතුළේ ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනකොටම ආයත් තණ්හාව ඇති වෙලා පුද්ගල භාවය ඇති වෙලා ආයත් පුද්ගල භාවය ඇති වෙනවා. අර සුවඳ වගේ අතීතයේ හිටපු කිසිම කෙනෙක් මෙතෙන්ට ආවෙවත් මෙතෙන්ට අතීතෙන් කෙනෙක් ආවෙවත් අතීතෙන් කෙනෙක් මෙහාට ආවෙවත් එහෙන් මෙහාට මොනවත් ගත්තේවත් නැතුව මේ මම කියන පුද්ගලයා, අද මම කියන මේ හැඟීම, මේ පුද්ගලයා මෙතනින් එහාට යන්නෙත් නැතුව මෙහි යමක් එතනින් ගන්නෙත් නැතුව ලෝකේ පටිච්ච සම්පාදය සිද්ධ වෙනවා. හැමදාම සුවඳක් මල් තිබුණා වගේ අතීතයේදිත් මම හිටියා. එදත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් අනන්ත අපරිමාණ දුක් වින්දා. අදත් මම ඉන්නවා. අදත් මම ඉපදීමේ, ලෙඩවීමේ, මහලු වීමේ දුක්, අප්‍රියං හා එක්වීමේ, ප්‍රියංගෙන් වෙන්වීමේ, හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක් විඳිනවා. අදත් අනාගතයටත් මේ විදිහටම ජරා මරණ ශෝක පරිදේ දුක් දුම් නොසලින් හිස් නැහැ. හැබැයි කිසිම කලක අතීතයෙන් දැන් ආවවත් අනාගතයට යන්නේවත් නැති පටිච්ච සම්පාද සිද්ධියක් වේ. මතක තබා ගන්න, අතීතයේදීත් සුවඳවත් මල් ගුඩ තිබුණා, දැනුත් අතිසේම සුවඳවත් මල් තියේ, අනාගතයටත් සුවඳවත් මල් තියේ. කිසිම කලක පෙර ගහේ සුවඳෙන් චුට්ටක්වත් මේ මල් සුවඳ කරන්නේ, මේ මලයේ සුවඳ චුට්ටක්වත් අනාගත මල සුවඳ කරන්නේ. හැබැයි හැමදාම සුවඳවත් මල් ලෝකේ තියේ. ඒ වගේ අතීතේ දුක් විඳ මම චුට්ටක්වත් මෙතෙන්ටවත් මෙතන දුක් විඳින මම අනාගතයට යෑමක්වත් වෙන්නේ නැහැ. මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ අවබෝධ වුණොත් එයාට තේරෙනවා ජාති කියන්නේ මේ මගේ ඉපදීම උනේ මොකක් නිසාද? තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටික නිසායි ජාතිය පුද්ගල භාවය උනේ. තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික ඇති උනේ කොහේද? විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටිකේ. විපාක ස්කන්ධ ටික ඇති උනේ මොකේද? පෙර අවිද්‍යා කර්මෙන්. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් ඇතිලා විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික යෙදුණු ගමන් පුද්ගලයා ඇති උනා කියලා දකිනකොට කීයටවත් එයා මම කොහෙද හිටියේ, කොහොම ඉඳද්ද කියලා අතීතයට දුවන්නේ නැහැ. අද කර්ම රැස් වුණොත් අනාගතයේ විපාක ස්කන්ධ හම්බ වෙයි. විපාක ස්කන්ධ ටික හැදුනොත් අනාගතයට තිස්කන්ධ ටිකට කෙලෙස් යෙදෙයි. කෙලෙස් යෙදුනොත් පුද්ගල භාවය උපදිනවා කියලා දකින හින්දා අනාගතයට ජරා මරණ දුක හිස් නෑ කියලා දකිනවා. හැබැයි මෙහි ඉඳන් ගියා කියලා දකින්නේ. මලේ උපමෙය්‍ය ඔබට ගැඹුරු නම් උපමාව 3-4 සැරයක් එහාට මෙහාට යන්න. මලේ උපමාව අරගෙන කිසිම දවසක මේ මලේ සුවඳ කොහේ තියෙන්නේද්ද? තිබුණනම් මොන විදිහට තියෙන්නේද්ද? මොන විදිහට වෙලා මොන විදිහට තිබිලා මොන විදිහට සුවඳ මෙතෙන්ට ඇද්ද කියලා එන්නේද්ද කියලා ඔබට ප්‍රශ්නාර්ථයක් එයිද කියලා බලන්න එන්නේ. මේ සුවඳ අනාගතේ මලකට යයිද? යනවනම් කොහොම යයිද? මොන විදිහට යයිද කියලා ඔබට ප්‍රශ්නාර්ථයක් එයිද කියලා බලන්න එන්නේ. හැබැයි ඔබ දන්නවා පටිච්චසමුප්පාද සිද්ධිය. සුවඳත් මලුත් තියෙයි. හැබැයි සුවඳ කොහටවත් ගිහිල්ලත් නැහැ, ගෙනල්ලත් නැහැ. ඒ වගේම ජරා මරණ දුක් විඳින පුද්ගලයෙකුත් පෙනෙයි. ඒ පුද්ගලයා කොහෙන්වත් ඇවිල්ලවත් කොහටවත් ගිහිල්ලා නැති නෑ. හැබැයි පටිච්චසමුප්පාද ධර්මතාවයක් පෙනේ. මෙන්න මේ දර්ශනය හොඳට පොලිස් වුණොත්, පුද්ගලයා ඉපදෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දැක්කොත්, සක්කාය දිට්ඨිය හිටින්නේ. රූපේද සත්‍යය, වේදනාව සංඥා සංකාර විඥානේද සත්‍යය කියලා ස්කන්ධ ටිකේ දිට්ඨි වශයෙන් ඇසුරු කරනවා කියන එක වෙන්නේ නැහැ. ඒ ටික නිසාම හටගත්ත කෙලෙසේ ඒක ඇසුරු කරන නිසයි වෙන්නේ කියන නුවණ තියෙයි. පටිච්චසමුප්පාදේ නුවණින්ද පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති හිටින්නේ. මම අතීතයේ හිටියද, හිටියනම් කොහේ ඉන්නද, කොහොම ඉන්නද, මොන විදිහට ඉන්නද කියලා අපරන්තයටවත්, මම මැරිලා යයිද, යනවනම් කොහට යයිද කියලා පුබ්බන්තයටත් අපරන්තයටත් දුවන්නේ. මෙන්න මේ දර්ශනයට කියනවා දිට්ඨි සම්පන්නයි කියලා. උන්ෝයි දර්ශනයට විතරමයි මේ ජාතිය ඇති වෙන, පුද්ගලයා ඇති වෙන, ඉන්නවා පුද්ගලයේ සත්‍යයේ පෙනෙනවා. එයා ඇති වෙච්ච හැටි දැක්ක දකින, පටිච්චසමුපාදේ හරය දැක්ක දකින කෙනෙකුට විතරමයි සක්කාය දිට්ඨිය සහ විචිකිච්ඡාව නැති වෙන්නේ. රූපේ කැඩුවා කියලා, වේදනා සංඥා සංකාර විඥාන ටික පහුරු ගෑවා කියලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමස කියන ටික නැති වෙන්නේ. මොකද ඒව ඇතුළේ තිබුණේව නෙමේ නිසා. මල් පෙත්තක් කඩලා කුඩු කළා බැලුවා කියලා සුවඳ අහුවෙන්නේ නැහැ. මොකද ඒක නොතිබුණු නිසා. සුවඳ කියන එක ඇති උනේ කොහොමද කියන එක දකින්න නම් පෙර ඇටයකින් හැදුන ගහක්, ගහ නිසා අත්තක් හැදුන, අත්තේ කෙමිය හැදුන, කෙමිහින්ද මල් හැදුන, මල්ලින්ද රේණු හැදුන, ඒ නිසා එතකොටම ඇති වෙච්ච සුවඳ මෙහෙම මල්ලගෙන නේද කියලා මේ සිද්ධියම හිතන්න වෙනවා. එකකින් විතරක් බලන්න බෑ. පෙත්තක් හරි රේණුවක් හරි කඩලා කුඩු කරලා ඉවරලා සුවඳ කොයිද තියන්නේ කියලා එව්වට හොයන්න බෑ වගේ. ස්කන්ධයක් පවුරු ගෑවා කියලා සක්කාය දිට්ඨිය කියන එක අයින් කරන්න බෑ. සක්කාය දිට්ඨිය කියන්නේ පුද්ගලයෙක් අරඹයා එන දර්ශන දැක්ම. පුද්ගලයා කියන එක ඇති උනේ මෙහෙමයි කියන සිද්ධියටයි එක නැති වෙන්නේ. මෙන්න මේ දර්ශනේ ඇති කරගත්තට පස්සේ මේක පිරිසිඳ දකින්න තැනට දැන් මේ අපි අනුවාට අහලා දැනගත්තා. නමුත් පේන්නේ හැබැයි මොකද්ද එකක් අමුතු මතක් කරුවා කියන වගේ තැනකින් අනුමාන ඥානයක් තියේ. දැන් එබඳු කෙනා සතිපට්ඨාන චිත්තානුපස්සනාව වඩන්නේ. කලින් මම කායනුපස්සනාව කළ නිසා, වේදනුපස්සනාව කළ නිසා මේ චිත්තානුපස්සනාව යම් කෙනෙක් කළොත් බොහෝ මික්මුට නීවරණ ධර්ම දුර වෙනවා. ඒ නීවරණ ධර්ම දුර වෙච්ච කෙනාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනේ ගෙවෙන පටිච්චසමුප්පාද දර්ශනය දකින්නවා කියන එක අමාරු නෙමෙයි. සිත් උපදවන්නවත් ඕනේ. ඊට හිත නැඹුරු කිරීම ප්‍රමාණවත් ශනිකව යට තේරෙනවා. අද මේ ටික කිව්වට තේරෙන්නේ නැත්තේ ආවරණීය ධර්ම වැඩි නිසා. එනිසා ওই ටික දැනගත්ත කෙනා කල යුතුයි සිතානුව බලන්නක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දොමනසං. මහණෙනි සිතෙහි සිතානුව බලන්ද කෙලෙස් තවන වැර ඇතුව මන නුවණින් යුක්ත වූ සිහියෙන් ලෝභ ද්වේෂ දෙක හික්මෙන විදියට කොහොඳ බලන්නේ. සරාගංවා චිත්තන් සරාගං චිත්තන්ති පජානාති. රාග සහිත සිත රාග සහිත සිතයි කියල හොඳට නුවනින් දකිනවා. විතරාගංවා චිත්තන් විතරාගං චිත්තන්ති මේ විතරාග සිතයි කියල දකිනවා. මේ දේශ සහගත සිතයි මේ වීත දෝෂ සිතයි මේ මෝහ සිතයි මේ මෝහය දුරුවෙච්ච සිතයි කියලා හඳුනා ගන්නවා. මේ හැකුළුණු සිතයි මේ විසිරුණු සිතයි කියලා සංකිට්තං වා චිත්තං විකිට්තං වා චිත්තං කියලා හොඳට හඳුනා ගන්නවා. මේ මහග්ගත සිතයි මහත් බවට විපුල බවට ශ්‍රේෂ්ඨත්වයට ගිය සිතයි මේ අමහග්ගත නොවැඩුණු මහත් බවට නොගිය සිතයි කියලා හඳුනා ගන්නවා. මේ සෞත්‍තර උතුම් සිත මේ ඊතා උතුම් සිතයි කියලා හඳුනා ගන්නවා අනුත්තර සිතයි කියලා. මේ අසමාහිත එකඟ නොවුණු සිතයි මේ එකඟ වෙච්ච සිතයි කියලා හඳුනා ගන්නවා. මේ කෙලෙසුන්ගේ මිදුණු සිතයි මේ කෙලෙසුන්ගේ නොමිදුණු සිතයි කියලා හඳුනා ගන්නවා කියලා මාත්‍රිකාව තියෙනවා සිද්ධාසයක් ගැන. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ චිත්තානුපස්සනාවට සිද්ධාසයක් තියෙනවා කියලා. සිද්ධාසයක් අනුව බලන්න ඕනේ කියලා. නමුත් ඒකෙදි නෝනෙන් බැලිය යුතු පරයයක් තියෙයි. මේ චිත්තානුපස්සනාවේ බලන ආකාරයත් ඒක බලන්නේ කුමන අර්ථයක් සඳහාද කියන එකක් තියෙනවා. ඒ ටික අතිශයම වටිනවා. හැබැයි ඒ ටික පෙන්වන්නට මට මේ ටික කියලා ඉන්න වෙනවා. ඇත්තටම මේ චිත්තානුපස්සනාවේ සිද්ධාසයෙන් ප්‍රධාන වශයෙන් විද්‍යමාන සිත් 8යි. ඉතුරු 8 අර ඉහත කී සිත් 8ේ ගුණාගුණ ගති. උදාහරණයක් හැටියට ගත්තොත් අපි මේ සිත් ටිකෙන් රාග සහිත සිත, ద్వේෂ සහිත සිත, මෝහ සහිත සිත, හැකුළුණු සිත, විසිරුණු සිත කියන සිත් පහක් තියෙයි. අනිත් පැත්තට එතනම තියෙනවා වීත රාග සිත, වීත දෝෂ සිත, වීත මෝහ සිත කියලා නික්ලේසි සිත් තුනක්. 8යි. කෙලෙස් සහගතයි නික්ලේසි. මේ සිත් 8ේ දෙකට බෙදුවාම. තව පැත්තකින් ගත්තාම රාග දේශ මෝහ කියන තැන, හැකුළුණු විසිරුණු කියන තැන නීවරණ ධර්මතා පහ තියෙනවා. මේ සිත් පහේ මෙතන තියෙන්නේ නීවරණයන්ගේ මිදුණු සිත් තුන. මේ සිත් 8. ඔය සිත් 8ේ තමයි ගුණාගුණ ගති ටිකක් තියෙනවා. මොකද්ද ගුණාගුණ ගති 8ක් තියෙනවා. මහග්ගත අමහග්ගත, සෞත්‍තර අනුත්තර, සමාහිත අසමාහිත, විමුක්ත අවිමුක්ත. බලන්න එහෙම සිත් තියෙනවද කියලා. මහග්ගත අමහග්ගත එකමට ගන්න. මහග්ගත කියලා කියන්නේ මහත් බවට විපුල බවට ශ්‍රේෂ්ඨත්වයට ගිය සිත්. මහග්ගත සිත් හැටියට අපිට හම්බ වෙන්නේ මොකද්ද? වීතරාගී, වීතදෝෂී, වීතමෝහී කියපු සිත් තුනයි. අමහග්ගත ශ්‍රේෂ්ඨත්වයට නොගිය, මහත්වයට නොගිය, විපුලත්වයට නොගිය සිත් හැටියට හම්බ වෙන්නේ රාග සහිත සිත, ද්වේෂ සහිත සිත, මෝහ සහිත සිත, හැකුළුණු සිත, විසුරුණු සිත. මහග්ගතංගම සෞත්‍තරං සිත්තං අනුත්තරං සිත්තං. සෞත්‍තර සිත් හැටියට හම්බ වෙන්නේ රාග, ద్వේස, මෝහ, හැකුළුණු, විසිරුණු සිත්. අනුත්තර සිත් හැටියට හම්බ වෙන්නේ විත රාග, විත දෝෂ, විත මෝහ සිත්. එතෙන්දි සෞත්‍තර කියන ධර්මය විතරක් වෙනසකට බෙදෙනවා. කාම භූමියට සාපේක්ෂව රූප අරූප ධර්මය සෞත්‍තරයි. අනුත්තරයි කාමවචර සෞත්‍තරයි. කාමවචර රූපවචර ධර්මය සෞත්‍තරයි. අරූපවචර ලෝකෝත්තර අනුත්තරයි. කාමවචර රූපවචර අරූපවචර සෞත්තරයි ලෝකෝත්තර අනුත්තරයි කියලා අනුපූර්ව බෙදෙනවා. හරි. ඊට පස්සේ සමාහිත අසමාහිත කියන ભેදය ගන්න. රාග සහිත සිත අසමාහිත සිත. ද්වේෂ සහිත සිත අසමාහිත සිත. මෝහ සහිත සිත අසමාහිත සිත. ඊගාවට සංකීත සිත හැකුළුණු සිත විසුරුණු සිත අසමාහිත සිත. සමාහිත සිත කියලා කියන්නේ මොනවද? විත රාග, විත දෝෂ, විත මෝහ. තස්සේ විමුක්තං අවිමුක්තං චිත්තං. විමුක්ත සිත, අවිමුක්ත සිත. රාග සහගත, දේශ සහගත, සරාග සිත, සදෝෂ සිත, මෝහ සිත, හැකුළුණු සිත, විසුරුණු සිත, අවිමුක්ත සිත, කෙලෙසුන්ගේ නොමුදුණු සිත. විත රාග, විත දෝෂ, විත මෝහ සිත, කෙලෙසුන්ගේ මිදුණු සිත. අරසිත අටේ ගුණාත්මක අටයි මේ. මට මේක විස්තර කරන්න වෙනවා. එතනදී රාග සහිත සිත රාග සහිත හිතයි කියලා හඳුනා ගන්න. ඕගොල්ලන්ට රූපයක් බලනකොට සද්දයක් අහනකොට චිත්තානුපස්සනාවෙන් මේ සතිපට්ඨානෙන් කරන ප්‍රධානම කෘත්‍ය හඳුනා ගන්න. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනය අනුව විසිරිලා පැතිරිලා තියෙන අපේ මනස සම්පූර්ණයෙන්ම නවත්තන මේ සතිපට්ඨානෙ. කායනුපස්සනාවෙත් එහෙමයි, වේදනුපස්සනාවෙත් එහෙමයි, චිත්තනුපස්සනාවෙත් එහෙමයි. ඕගලන්ට අද දවසේදී හම්බ වෙන්නේ රාග සහගත හිතක් නෙමෙයි. මං ආදරය කරන ගෑනු ළමෙක්, මං ආදරය කරන පිරිමි ළමෙක්, මම ආස කරන ලස්සන මලක් කියලා රාගයේ, ඒ කියන්නේ කැමැත්තෙන් ඇලෙන වස්තු යෝගලන්ට හම්බ වෙන්නේ. ඕගලන්ට කැමැත්තෙන් ඇලෙන බාහිර වස්තු හම්බ වුණාමයි ලෝභ දේශ දෙකටපත් වෙන්නේ. විනය ලෝකයේ අභිජාත මොන සමේ චිතානුව බලන්න කියන්නේ ලෝභ දේශ දෙක හික්මෙන්ද. කැමැති මලක්, කැමැති ළමෙක් හම්බ වුණාම ඇලෙනවා. ලෝභේනවා. කැමැති මල, කැමැති ළමයා කැමතිසේ නොපවතිනකොට අකමැත් වෙනවා, ද්වේෂ වෙනවා. ලෝභ දේශ දෙකට පත් වෙන එක වළක්වන්න බෑ කැමැති අකමැති ද්‍රව්‍යයක් හම්බ වෙනකොට. ඒක හම්බ වෙන්නේ නෑ ඕගොල්ලන්ට. ලෝභ දේශ දෙකට පත් වෙන ඕගොල්ලෝ චිත්තානුපස්සනාව වඩනවනේ. ඒ කියන්නේ හරි ලස්සනයි කියලා කැමැත්තක් ඇති වෙනකොටම දැන් මගේ සිත සරාගයි නේද කියලා හඳුනාගත්තනම් අර රූපේ ලස්සනයි නෙමේ, අර ගෑනු ළමයා ලස්සනයි නෙමේ, අර පිරිමි ළමයා ලස්සනයි නෙමේ. ඒ රූපය නිසා ලස්සන ගෑනු ළමයා, ලස්සන පිරිමි ළමයා කියන අදහසක් සිටි ඇති වෙලා නේද? සරාගම් වචිත බාහිරේ ඉඳලා ආධ්‍යාත්මිකට ආපු ආධ්‍යාත්මික පැත්තේ කැමති ගතිය ඇති වෙලා කියන එක හඳුනාගත්ත ගමන්ම ඇලෙන්න ගැටෙන්න වස්තුවක් නිර්මාණය වෙන්න. අද දවසේදී ඔබට හම්බ වෙන්නේ සදෝසං වචිත්තං. ද්වේෂේ බාහිරින් මම අකමැති අර මනුස්සයා, අකමැති මනුස්සයාට හොඳ වැඩේ උනේ කියලා ලෝභේ එන්න පුළුවන්. අකමැති මනුස්සයා මං ආව හම්බෙන්න එනවා කියලා ද්වේෂේ එන්න පුළුවන්. අකමැති කෙනෙක් නිසා ලෝභ දේශ දෙක ඇති වෙනවා නම් චිත්තානුපස්සනාව තියෙන විනය ලෝකයේ අභිජ්ජා දෝමනස. ලෝභ දේශ දෙක හික්මවන්න. ඔබ ඒ රූපය දකින්නකොට අකමැත්තකිනවා කියන්නේ අහවලා හොඳ නෑ කියලා මේ සිත දැන් ද්වේෂ සාගතයි නේද? සිතේ මේ ද්වේෂයේදී නේද කියලා ඔබ සිතානුව දකින්නකම තිබුණා නම් ඔබ කිසි වෙලාවක අකමැති ද්‍රව්‍යයක් නිර්මාණය වෙන්නේ නෑ ඔබට. අකමැති පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ නෑ ඔබට. ඒ රූපය නිසා අර පුද්ගලයා හොඳ නෑ කියලා පටික සිතක්, ද්වේෂ සිතක්, සදෝසං වචිත්තං, සදෝසං චිත්තං තපජන්. මේ ද්වේෂ සහගත හිතයි කියලා හට්ටගල හඳුන ගන්න නොවනි. එහෙම වුණා නම් අර කෙනා හොඳ නෑ, අර දේ හොඳ නෑ ති තත්ත්වයට ඔබපත් වෙන්නේ නෑ. ඇලෙන්න ගැටෙන්න දෙකට යන්නේ. ඒකටයි මේ චිත්තානුපස්සනාව තියෙන්නේ. බාහිරට යන එකත් නතර වෙනවා, ලෝභ දේශ දෙකත් අතහැරෙනවා, තමන් තුල හිත එකඟ වෙනවා. ඒකම ඒ රාගසිතත් ඒ ද්වේෂ සිතත් ඔබ හඳුනනවා. මොකද්ද? තමන්ගේ සිත රාගයි කියලාත් හඳුනනවා, තමන්ගේ සිත ද්වේෂයි කියලාත් හඳුනනවා. ඒ වගේම උපේක්ෂාවේ මෝහය තියෙනවා, තමන්ගේ සිත මෝහයි කියලාත් හඳුනනවා. හඳුන ගත්තාම තියෙන්නේ බාහිර වස්තුවක් මත කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මෝඩකමින් තමන්ව පැටලෙන එකෙන් අතහැරෙනවා. ලෝභ දේශ දෙකට පත් වෙන එක නතර වෙනවා. බාහිර ආයතනයට හිත විසිරෙන එක නතර වෙනවා. තමන් තුල හිත පවතිනවා. ඒ විතරක් නෙමෙයි, ඒ හිත යා හඳුන ගන්නවා මේ මට්ටම අමහග්ගත සිතක ලක්ෂණයක්. මහත් වූ ශ්‍රේෂ්ඨත්වයට නොගිය සිතක් නේද මේ? එකම සෞත්තර සිතක් නේද මේ? අසමාහිත සිතක් නේද මේ මට්ටම? කෙලෙසුන්ගේ නොමිදුණු සිතක් නේද කියලා තඳුන ගන්නවා. ඒ රාග සිත, ද්වේෂ සිත මේ මට්ටමේ සිතක් පරිහරණය කරන තාක් මිදෙන්නේ නැහැ කෙලෙසුන්ගෙන්. සමාහිත අසමාහිත දෙයක් භාවිතා කරන තාක් සමාධිමත් වෙන්නේ නැහැ මම. මනස කියන එක තේරෙනවා යාට. සෞත්තර දෙයක් පරිහරණය කරන තාක් අනුත්තර වෙන්නේ නැහැ මේ සිත. අමහග්ගත දෙයක් පරිහරණය කරන තාක් මහග්ගත වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨත්වයකට යන්නේ නැහැ. හොඳට තේරෙනවා. ඒකම යම් වෙලාවක දකින කාල වේලා ගිල්ලෙන්ද මම කිටි කරන්නම්. මෙන්න මේ විදිහයි මේ චිත්තානුපස්සනාවේදී අර්ථය නිර්මාණය විය යුත්තේ. මේක කෙනෙකුට කායගත සතියට වඩා ශීඝ්‍රයෙන් වේගෙන් හොඳට කරන්න පුළුවන්. නැවක් ගිලෙනකොට ගිලෙන වෙලාවේදී පීනන්න පුරුදු වෙන්න බෑ. ඉසල පුරුදු වෙලා ඉන්න වෙනවා. ඒ වගේ ඔබට මනාපයක් අමනාපයක් ඇති වෙන වෙලාවේදී චිත්තානුපස්සනාව බලනවා කියන එකකටපත් වෙන්න බෑ. ඔබ කලින් හිතානුව බලන්න දවස පුරාවට මුසවලත්වල හුරු වෙලා තිබුණොත් අදාළ කාරණා වෙද්දී ඔබට බැරි නෑ. ජීවිතයට මහා දුකක් එන තැනදී දුකටපත් වෙන්නේ නැතුව මේ සිත ද්වේෂයි නේද? හිතට අමනාපයක් ඇති වෙලා නේද කියන එක සීකර ගන්න බැරි නෑ. මුළු ලෝකයක්ම තණ්හාවෙන් බරිත වෙලා මිරිකෙන අරමුණක් එද්දි චුට්ටක බාහිර අරමුණ නැමෙන්නේ නැතු මගේ සිත සරාගයි නේද කියලා සිහි කිරීම පමණකින්ම තමන් තුළම සිත නතර වෙන මට්ටමට ඔබට ඇදුව හැකි. හැබැයි ඔබ gedara doreදි ටික 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 අභ්‍යාස කරන්න හුරු වුණොත් බාහිර අරමුණු ටික නිසා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ නිසා තමන්ගේ සිතේ මෙබඳු ගතිය දෙනවා නේද කියන එක ටික ටික හුරු කළොත් ඒ වෙනුවට මල හොඳයි, ළමයා හොඳයි, ගෙදර හොඳයි කියලා හොඳ නරක දෙක බාහිරට බාර දෙන්නේ නැතුව බාහිර වස්තු හොඳ හා නරක කියන ආකාරයේ දැනුමක් තමන් තුල ඉපදිලා සිත් ඉපදිලා කියන එක ටික 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 අභ්‍යාස කරන්න හුරු වුණොත් තමයි ඔබට ජීවිතයේ පිහිටක් රකවරණයක් ලැබෙන්න අවශ්‍යම තැනදිත් මේ ධර්මෙ පිහිට එන්නේ. ඔබ හිතා ගන්න ඕන නම් අද පීනලා පුරුදු වෙන්න කම්මැලි වතුරටත් බයයි. බෝට්ටුව පෙරළුණු තිත එදාට බැරිය පීනන්න පුරුදු වෙන පීනන්න කියලා හිතුවොත් එදාට හම්බ වෙන්නේ නැහැ, ගිලෙන්න තමයි වෙන්නේ. කල්ලතුව පුරුදු වෙන්න වෙනවා වගේ. ඔබ හිතානුව බලන් ටික ටික හරි පුරුදු වෙලා තිබුණොත් ජීවිතේ අන්තිම මොහොතේ මේක තියෙන වටිනාකම වෙන මොකුත් නෙමේ. මේ බොහෝ දෙයකට වඩා හරිම වටිනා ශ්‍රේෂ්ඨ දෙයක්. මරණාසන්න මොහොතේ අන්තිම චුතිසිත ඔබට බලා ගන්න පුළුවන් නම් ඔබ ජීවිත සමසි රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. ජීවිතය අවසන් වීමයි පිරුණම් පෑමයි දෙක එකට උනත් වෙන්න පුළුවන්. මේ සතිපට්ඨානෙක නෙච්චරට ශ්‍රේෂ්ඨ ternary. එනිසා ගොඩාක් විස්තර කරන්න කාලේ වැඩි නැත්නම් මට තියෙන්නේ මේක ඉලි වෙනකන් උනත් කියලා දෙන්න ගොඩක් කරුණු. නමුත් මේ අනුසාරයෙන් දකින්න ඒ සිත අනුව බලන්න ඉස්සෙල්ලව හැම කෙනෙක්ම කය අනුව වේදනාව අනුව බලන්න වගේ පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා. නාසිකග්ගේ හෝ මුඛ නිමිත්ත හොඳට සිහිය පිහිටුවා ගන්න. තොල් දෙක ළඟ හෝ නාසයේ ගාව හොඳට සිහිය පිහිටුවා ගත්තාම හිත අනුව බලන්න පහසුයි. සිහිය පිහිටුවා ගත්තේ නැති කෙනාට නුවණින් හිත අනුව බලනවා කියන එක කීයටවත් වෙන්නේ නැහැ. මොකද ඔබ සිහිය පිහිටුවා ගත්තේ නැති වුණාම ඔබ පතිත වෙලා ඉවරයි බාහිර ආරම්මණය මත. ආය බලන්න ඉඩක් නැහැ. සති නිමිත්ත පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා නාසිකග්ගේ හෝ මුඛ නිමිත්ත සිහිය පිහිටුවා ගත්ත පමණකින්ම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනයට පතිත වෙච්ච ඔබේ මනස නතර කරනවා. පතිත නොවුණු නොයලුණු මනසින් ඉන්න ඔබට රූපාදී අරමුණු නිසා උපදින සිත හඳුන ගන්නවා කියනක අපහසු නෑ. එතකොට නුවණින් බාහිර ආයතන ටිකට යන්න දෙන්නෙම නෑ. සිහිය පිහිටුවා ගන්නකොට සිහිය චිත්ත ඒකග්ගතාවය ඇති කරනවා. ඒක ඔබේ සමාධිය. ලෝභ දේශ දෙක හික්මෙන විදිහට නුවණින් සිත අනුව බලන එක ඔබේ ප්‍රඥාව. ඒක විදර්ශනාව. සීලයේ දෘෂ්ටිය ඍජු කරගෙන සීලයේ පිහිටලා සතිපට්ඨානෙ වඩනවා කියන සමත විදර්ශනා වඩනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. ඔබ මේ පටිච්ච සමුප්පා මේ මම පුද්ගලයා ඇති උනේ කොහොමද කියන එක බලන් හිත නමන්න විතරයි ඕනේ. ඒක තේරෙන්නේ නැත්නම් මලේ උපමාව හොඳට දක්ෂ වෙන්න කීපිටක් හිතලා ඒ විදිහටම බලන් මලේ සුවඳට පුද්ගලයා උපමා කරගන්න සුවඳ ඉපදිලා පැවතුණු රේණු නැටි ටික වගේ විපාක ස්කන්ධ ටික බලන් ඒ ටිකට හේතුව අනිත් ගහේ මලේ ඇටේ වගේ පෙර ජීවිතයේ කර්ම ටික දකින්න මේ විදිහට උපායශීලීව වේදනානුපස්සනාව අනුව බලමින් පටිච්චසමුප්පාද ධර්මයේ නුවණින් මෙනෙහි කර කර චිත්තානුපස්සනාව වඩව චිත්තානුපස්සනාව වඩවඩ මේ විදිහට කරනකොට විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත වස්සග්ග පරිණාම කොට චිත්තානුපස්සනාව වඩනවා වෙනවා. ඒ ඔබ නොබෝ දිනකින් ධිට්ඨි සම්පන්න කෙනෙක් නොවුනොත් තමයි පුදුම වෙනවමයි. මොකද මේ පර්යාය ඒබඳු පර්යායක් නිසා. ඉතින් ඒබඳු ආකාරයට නුවණින් ධර්මයේ සම්මර්සණය කළා තමන්ගේ ජීවිතයට අනාථ ජීවිතයේ සනාථ ධර්මයක් දීගන්න උත්සාහවත් වෙන්න එක ඔබට මේ ජීවිතේම කළගත හැකි කරගන්න ලැබෙන්න ඒ සඳහා මේ දේශනාව හේසුපනිස්ත්‍රිය වේවා කියලා අවසන් කරනවා. හොඳයි, එහෙනම් මේ ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුන් හැම දිනෙකම ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා බොහෝම වමනාවෙන් මේ සේනාසනයට ඇවිල්ලා තමන්ගේ මෙලොව ජීවිතයට සාංසාරිකත් බොහෝ කාලයක් යහපත පිණිස පවතින වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කළා, සිද්ධ කරගත්තා. කල්පනා කරගන්න මේ සියලු ආකාරයෙන් පහල කරගත සියලු කුසලයන් ලෝක සම්බුද්ධ ශාසනයත් මේ පිංතුන්වත් එවගේ මේ අරණ ශිෂ්ටට අධිග්‍රහිත ශාසන මම කෘෂ්ණකාරක සීල් දෙවියෝ මේ පිං අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේසුරු වඩා වර්ධනය කරගෙන මින් දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසෙන් අපි හැමදෙනාම දෙවියන්ට පිං අනුමෝදන් කරමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝද චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝද චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සම්පතං. එවගේම සීපත් කරගන්න ඔබ අප සිල් දනාගේම නමින් සේ කාලයත්‍රා කළා වූ මේ ඥාතීන් අපි හැම දිනාටම ප්‍රෝජ්ජාභාවය ලබා දුන්නා වූ අපවත්වදාල සංඝපීත්‍රුන් වහන්සේලත් සිහිපත් කරන ගමන් ගිහි ඥාතිත්වයෙන් කළුරිය කළා වූ සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනාට මෙබඳු පින්කමක් හැමදාම කරන්නට හම්බ වෙන්නේ, අපිට මෙබඳු පින්කමක් කරන්නට හම්බ වෙන්නේ ඒකාන්තයෙන්ම, මේක අතිශෝක්තියක් නෙමෙයි, නමුත් යථාර්ථයක්. අපේ නිහාල රූපසිංහ මැතිතුමා, සුධර්ම මැතිනිය අත්තිසේම සත්පුරුෂ භාවයෙන් කළ මේ කැපකිරීම නිසායි ගොඩාක් දෙනෙක් මිල මුදල් ධනය ඉඩකඩන් එකතු කළා. කෙලෙස් වශයෙන් ඒව දිහා බලලා ලෝභ දේශ මොහ සිත් උපද්දවාගෙන සතුටු වෙලා දුගතියකට යන ලෝකයක් තුළ ඒ තමන් විසින් හම්බ කරපු දේ ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පූජා කළා, පැලයක් හිටෝලා ඒක වැඩෙනවා බලාගෙන සතුට වෙන සත්පුරුෂයෙක් වගේ දිනෙන් දින දියුණු වෙමින් වැඩෙමින් බොහෝ ලෝකයා කුසල් දහම් සිද්ධ කරගන්න මේ සේනාසනය දිහා බලලා නිරාමිසව සතුට වෙන ඒ පින්වත් දෙපළ බොහෝ සත්භාවයෙන් සිහිපත් කරනවා. ඒ නිහල් රූපසිංහ මැතිතුමාගේ මිය පරලෝක ගියා වූ දෙමව්පියන්, සුධර්ම මැතිණියගේ මිය පරලෝක ගියා වූ දෙමව්පියන්, ඒ වගේම බොහෝම සත්පුරුෂ භාවයෙන් කටයුතු කරන සේමසිංහ මැතිතුමාගේ මිය පරලෝක ගිය අතරණිය පියාණන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන්, ඒ වගේම CCB ආයතනයේ සේවක මණ්ඩලයේ යම්තාක් පිරිසකගේ මිය පරලෝක ගියා වූ ඥාතීන් සිටින ගේ සිහිපත් කරනවා. මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාගේම නමින්නේ සිකාල යාත්‍රා කළා වූ එමියගේ ඥාති මේ මොහොතේ සිහිපත් කරනවා. අපි සියලු දෙනාම සිද්ධ කළා වූ මේ සියලුම කුසල ධර්ම මියගේ අපගේ ඥාතින් අපි අනුමෝදන් කරනවා, අනුමෝදන් වෙත්වා. ඒ අය දුකක සිටිනන් දුකෙන් අත මිදී සැපවත් භාගයට පත්වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසෙන් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා. ඉදම් මේ ඥාති නං එවගේම ඔබ අප සීල දනාට මෙබඳු කුසල ධර්මයන් සිද්ධ කරගන්නට ඉඩ අවස්ථාව ලැබෙන්නේ කාය ජීවිත අපේක්ෂාවෙන් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන ගෞරවනීය මහා සංඝරත්නය නිසායි මේ විහාරස්ථානයේ වැඩ ඉඳිමින් බොහෝ දෙනෙකුට යහපතක් සේවයක් කරන අපේ ගෞරවනීය මංකඩල සමාහිත හාමුදුරු, දික්කුඹුරේ නිරෝධ හාමුදුරු ඇතුළු උන්වහන්සේලා දෙනමට හැම ආකාරයකම ශක්තියක් ධෛර්යයක් වෙන සේනාසනයේ වැඩවසන අනිත් පොඩි ස්වාමීන් වහන්සේලා ඇතුළු මෙතෙන්ට වැඩමවව දාලා වූ සියලුම ගෞරවනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා කරන කියන සාසන මාමක කටයුතු දියුණු කියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකෙන් උතුම් වෙන සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපේ රූපසිංහ මහත්මා, සුධර්ම මැතිණිය ඇතුළුයේ පවුලේ දුවදරුවනු මෙත් සිතින් සිහිපත් කරනවා. සේමසිංහ මහත්මා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාමත්, ඒ වගේම CCB ආයතනයේ මේ සත්ක්‍රියාවට සම්බන්ධව කටයුතු කරන, අනේ හොඳයි කියලා වචනකින් හරි උදව් උපකාර කරන ඒ සියලුම දෙනාට, ඒ CCB ආයතනයේ සියලුම නිලධාරි මණ්ඩලයටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. මේ සෑම දිනාටම පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදෙන් තුනුලොන් සතු අනන්ත ගුණ බලයෙන්, ඒ වගේම මේ සෑම දිනාටත් මේ සඳහා උදව් උපකාර කළ එන්නට නොහැකි ගෙවල් දොරවල් වල යම්තා ප්‍රසිටන ඒ සෑම දිනාටත් මේ පින්වත් සිළු දිනාටත් හැමදිනාටම පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලෙන් පිණි ශක්තියෙන්ගේ බලෙන් මේ සෑම දිනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද දුරු වේවා. කරන කින යහපත දසල සමුද්ද වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාලා වූ උතුම් වජ්‍රාමර නිවනින් සැනසෙන්නක් මේ පින් හේතු පාරමී වේවා කියලා සාදු පිළිවෙත්. ඒ වගේම අපි හැම දිනාටම හැම වෙලාවකම බොහෝසේ උදව් උපකාර කළ උදව් උපකාර කරන CCBI ආයතනයේ සුජිත් ජයසූරිය මැතිතුමාගේ ආදරණීය මෑණියෝ කලුරිය කළා. මම හිතන්නේ අද දවසේදී අවසන් කටයුතු කරන්නේ. මේ පින්කම නිසා අපිට යන්නට බැරි වුණා. ස්වාමීන් වහන්සේලා කෙරෙහිත් බොහොම මෙත් සිත් ඇතුව බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන දායක මහත්මේ අපේ යුතුකමක් එතුමා වෙනුවෙනුත් ශාසන දයාවෙන් සත්භාවයෙන් කටයුතු කරන ශ්‍රද්ධාවන්ත කැපකරු දායක මහත්තයෙක් හැටියටත් සද්ධර්මයේ යෙදෙන කල්යාණ මිත්‍රයෙක් හැටියටත් අපි එක කටයුතු කළ සුජිත් ජයසූරිය මැතිතුමාගේ ආදරණීය මෑණියන්ට අපි සියලු දෙනාම සිද්ධ කළව මේ සියලුම කුසල් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මෑණියෝ සැපවත් භාවයකට පත්වේවා. සැපෙන් සැපේටම පත්වීමෙන් උතුම් නිවනින් සැනසෙන්නට අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලු කුසලයන් ඒ පින්වත් මෑණියන්ට අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා සාදු කියලා අනුමෝදන් කරන්න. හොඳයි පිළිකර පූජා කරන්න. කවුරු සාදු සුවපත් වේවා. සුවපත් වේවා. හොඳයි මේ හැම දිනාටත් සිල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිල් සමාදන් වීමෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් මේ සියලු ආකාරයෙන්ම රැස් වුණා සියලු කුසල් මේ සෑම දිනාටම උතුම් නිවන් පිණිස හේතු පාරමී වේවා. ඔබ වන්දනා කරගන්න හැම දිනාම අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ් ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු සුඛ